න්‍යායපත්‍රය අනුව අංක 5 විෂය ඉදිරිපත් කිරීම ගරු අනුපක්ෂ ප්‍රධාන සංවිධායක ගායන්ත කමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග ඉදිරිපත් කරනවා. නියෝජ්‍ය සෞඛ්‍යමැතිතුමා ඉදිරියට අදහස් ප්‍රකාශ කරනවා.
ෆයිසල් කාසිම් නියෝජ්‍ය ඇමතුමා.
The Honorable Deputy Speaker, the approval of the Gazette Notification 1989/61 dated 21-10-2016, concurring in the National Medicine Regulatory Authority ceiling on price regulation on the 2 of 2016, made by the Honorable Minister of Health and Nutrition, Indigenous Medicine, under the Section 142. Read with the Section 118 of the National Medicine Regulatory Authority Act Number 05 of 02015, as per the Section 142, Para 4 of the same Act. As per the Section 142(4), the National Medicine Regulatory Authority Act Number 05 of 2015, the Gazette Notification incorporating the National Medicine Regulatory Authority ceiling on the prices regulation on 2 of 2016, made by the Honorable Minister of Health, Nutrition and Indigenous Medicine, under the Section 142, read with the Section 118 of the National Medicine Regulatory Authority Act Number 5 of 2015, in the exercise of the power of making regulation vested in the minister in charge of the subject by the same act, should be presented in the parliament for approval in the item section 142(4) of the same act. According to the Ministry of Health, Nutrition and Indigenous Medicine has presented the offside extraordinary gazette number 1989/61 dated 21-10-2016, seeking the approval of the parliament.
Honorable Deputy Minister, just give me a minute. At this moment of time, Honorable Lucky Jawad will take the chair.
ඇමතුමා කතා කරන්න.
Member of sharing member, you know the Professor Senaga Bibilis policy was implemented by our Honorable Minister Dr. Rajita Senaratna on this before this parliament, and it was gazetted. That's what we are asking for registration in the parliament. And it was being brought for a long time. The former government, former health minister, the present president, was trying his best to bring this amendment to the parliament. It was failed. And after the new government formed up, and our new minister, Dr. Rajita Senaratna, was taking big effort to bring this regulation to the parliament because of the poor of the Sri Lankan for the price, reducing of the price of these medicines. In fact, I was been watching the TV on the CNN. The American new president was being asked to bring down to his house of the medical manufacturer, it's called pharmaceutical manufacturing companies, to talk on the reducing the price of the medicine in America too. So today the world, you can, when you look into this, the price of the medicine totally in the world, it has been upper-handed. So we have to thank our minister, Dr. Rajita Senaratna, to take such much effort to bring 48 drugs price coming down for the poor people in the Sri Lankan country. And also, almost the price what have been brought up, almost 50% of the price of the medicine has been brought down by our minister. In fact, on this regulation, I would like to bring the almost non-communicable diseases has been increasing in Sri Lanka. Rapidly, it's moving fast, and it has been most of the people have been affected by this NCD, non-communicable diseases. And today, the cost of the medicine, almost the 50% have been brought down, and I think the and almost every pharmacist are they are implementing that regulation, and also the importers of the medicine too are they have been today are been more very careful, and on this medicines have been redistributed. The prices are fixed, but there are some complaints are coming up. Some places we don't have reduced the prices. But still, our ministry, and we have been asked our ministry's, department who have been handling to check up all these price, unreduced price areas. We are looking on that. Flanscott been moved out for this this position, and we are looking further to bring down all these culprits who have been not reduced these prices to under the justice. And also our second term system, which have been introduced by the minister to manufacture drugs in Sri Lanka, because we don't only Sri Lanka Pharmaceutical Corporation and other some companies have been producing drugs in Sri Lanka, not all the 100% manufacturing. But we have been asked by our minister to manufacture in Sri Lanka. We have been given before, we gave 5 years period, buyback period, whom like to invest in Sri Lanka, manufacture the pharmaceutical items, and the buyback by the government will be done for 5 years. But again, the minister, and 5 years with the our medical services, and 10 years with the Sri Lanka Pharmaceutical Manufacturing Corporation, to manufacture with them, the contract will be 10 years. So the honorable minister, now it has been turned out, and now he has been increased to bring the more manufacturers to come in, and with the SPC manufacturing, we have gone up to the 15 years buyback agreement, and the with the medical services department, we have gone up to 10 years buyback agreement now. So it will increase. I think the increment of the manufacturing, it has to be going up. That's what we have been increased that. We feel it will be increasing in the further. And also,
Honorable Minister, 1 minute more.
And also, we have almost 22 factories have been approved by the our committee, and it has gone to the cabinet for approval. And there will be. By this year, they'll be going for their production. And also today, and we have been approved, by cabinet has approved for Sri Lankan company to manufacture saline in Sri Lanka. This is the first time it's going to be manufactured in Sri Lanka, saline for this country, which is which we've been importing from China for the moment. So in future, when this agreement signed by these such manufacturers in Sri Lanka, will be more drugs will be manufactured in Sri Lanka, which help for the poor people. Thank you very much.
Thank you. Honorable Douglas Devanand.
Nandri சபைகளுக்கு தலைமையாகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, தேசிய ஊடகங்கள் ஒழுங்குபடுத்தல் அதிகார சபை சட்டத்தின் கீழான கட்டளை தொடர்பான எனது கருத்துக்களை நான் இங்கு பதிவு செய்ய விரும்புகின்றேன். இப்போது நாட்டில் மருந்து வகைகளின் விலைகள் எந்த ஒரு கட்டுப்பாடுகளும் இன்றைய நிலையில் மிகவும் அதிகரித்திருந்த ஒரு காலகட்டத்தில் எமது சுகாதார அமைச்சர் கௌரவ மருத்துவ கலாநிதி ராஜித சேனாரட்ணா அவர்கள் 48 மருந்து வகைகளின் விலைகளை குறைப்பதற்கு எடுத்திருந்த நடவடிக்கையை நான் வரவேற்கின்றேன். இருப்பினும் அத்தொடர்பில் பொதுவாக நமது மக்களிடையே காணப்படுகின்ற கருத்துக்களை ஒட்டி சில விடயங்களை இந்த சபையில் முன்வைக்க விரும்புகின்றேன். தற்போது நமது நாட்டில் பயன்படுத்துகின்ற சுமார் 250 அத்தியாவசிய மருந்து வகைகளுக்கான ஒரு பட்டியல் இருக்கின்றது. இந்த மருந்து வகைகள் பல்வேறு வர்த்தக பெயர்களில் பதிவு செய்யப்பட்டுள்ளன. அந்த வகையில் தற்போது இந்த மருந்து வகைகளுக்கான வர்த்தக பெயர்கள் சுமார் 2000 வரையிலாக இருக்கலாம் என்று கூறப்படுகின்றது. இவ்வாறான வர்த்தக பெயர்களிலிருந்து 48 மருந்து வகைகள் தேர்ந்தெடுக்கப்பட்டு அவற்றின் விலைகள் குறைக்கப்பட்டுள்ளதாகவே நான் அறிகின்றேன். அந்த வகையில் தற்போது சந்தையில் விற்பனையாகின்ற மருந்து வகைகள் தேர்ந்தெடுக்கப்பட்டு அவற்றின் விலைகள் ஒப்பிட்டு பார்க்கப்பட்டு அவ்விலையின் நடுத்தர பொறுமதி அவதானத்தில் கொள்ளப்பட்டு அதற்கு குறிப்பிட்ட சில்லறை விலை வகுக்கப்பட்டுள்ளது என்றே தெரிய வருகின்றது. மருந்து வகைகளை சந்தைப்படுத்துகின்ற பல நிறுவனங்கள் உரிய விலையை விட பல மடங்கு லாபத்தை வைத்து அவற்றை சந்தைப்படுத்தும் நிலையில் அந்த விலைகளின் அடிப்படையில் மேற்கொள்ளப்படுகின்ற விலை குறைப்புகள் தொடர்பில் நாம் மேலும் அவதானங்களை செலுத்த வேண்டியுள்ளதை இந்த சந்தர்ப்பத்தில் வலியுறுத்த விரும்புகின்றேன். ஏனெனில் அதிகூடிய விலைகளை கொண்டிருந்த ஒரு சில மருந்து வகைகளின் விலைகள் மாத்திரம் குறைந்துள்ள நிலையில் சாதாரண பொதுமக்கள் பயன்படுத்துகின்ற பெரும்பாலான வர்த்தக பெயர்களை கொண்ட மருந்து வகைகளின் விலைகள் குறைக்கப்படாத ஒரு நிலை காணப்படுவதாக பலரும் விமர்சிக்கின்ற ஒரு நிலை உருவாகியுள்ளதையும் இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதே நேரம் சர்வதேச சந்தை விலை பொறுமதிகளுக்கு ஏற்ற வகையிலன்றி உற்பத்தி விலையினை அடிப்படையாக கொண்டு விலை பொறிமுறையினை அடிப்படையாக விலை குறைப்புகளை மேற்கொள்ளக்கூடிய வாய்ப்புகள் குறித்தும் அதிக கவனம் செலுத்துவது உசித்தமாகும் என்றே கருதுகின்றேன். அத்துடன் மருந்து வகைகளின் தரத்துக்கும் அவற்றின் விலைகளுக்குமான தொடர்புகளின்மை குறித்தும் நாம் அவதானம் செலுத்த வேண்டும். குறிப்பாக அரசு ஊடக கூட்டு ஸ்தாபனத்துக்குரிய நிறுவனம் தயாரிக்கப்படுகின்ற மருந்து வகைகளின் தரம் உயர்ந்ததாகவும் அவற்றின் விலைகள் குறைவாகவும் காணப்படுகின்ற நிலையில் ஒரு சில விலை கூடிய மருந்து வகைகள் தரத்தில் உயர்ந்தனவாக இல்லை என்றும் தெரிய வருகின்றது. இவை தொடர்பிலான புரிந்துணர்வுகள் பொதுமக்கள் மத்தியில் பரவலாக இல்லாததால் அது குறித்து விழிப்புணர்வுகளையும் மக்கள் மத்தியில் ஏற்படுத்துவதற்கான வலுவான வேலைத்திட்டங்களையும் முன்னெடுப்பது அவசியமாகின்றது. மருந்து வகைகளின் விலை கட்டுப்பாட்டினை பேணுவதற்கு அவற்றின் இறக்குமதிக்கும் தயாரிப்புக்குமான பொறுப்பினை அரசு ஏற்க வேண்டும் என்ற சேனக விபிலையின் திட்டத்திற்கு அமைவாக அரச மருந்தாக்க கூட்டு ஸ்தாபனமானது 1971 உருவாக்கப்பட்டதென நம்புகின்றேன். தற்போதைய நிலையில் எமது நாட்டுக்கு 95% மருந்து வகைகள் இந்தியா, பாகிஸ்தான், பங்களாதேஷ் போன்ற நாடுகளிலிருந்து இறக்குமதி செய்யப்படுவதாகவும் இவற்றின் தரம் பற்றி பல கேள்விகள் உள்ளதாகவும் அறிய முடிகின்றது. இவ்வாறானதொரு சந்தர்ப்பத்தில் எமது நாட்டில் சுமார் 22 நிறுவனங்கள் மருந்து தயாரிப்பில் ஈடுபடுவதற்கு தயாராக வருவதாகவும் இவற்றின் ஊடாக எமக்கு தேவையான அத்தியாவசிய மருந்து வகைகளில் 10 வகையிலான உற்பத்தி செய்ய முடியும் என்று அறிய கிடைக்கிறது. இது உண்மையிலே வரவேற்கத்தக்க முயற்சியாகும். எனவே இவ்வாறான முயற்சிகளை ஊக்குவித்து வளர்ப்பதற்கும் மேலும் இவ்வாறான முயற்சிகளுக்கு வாய்ப்புகளை ஏற்படுத்தி கொடுப்பதற்கும் உரிய நடவடிக்கைகளை மேற்கொண்டு சேனக பிவில கொள்கையினை வலுப்படுத்த வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். உலகில் பல்வேறு நாடுகளில் ஔடத கொள்கை வகுக்கப்பட்டு அவை நடைமுறையில் உள்ளதை காணக்கூடியதாக இருக்கின்றது. இதற்கு உலக சுகாதார அமைப்பின் வழிகாட்டுகள் மற்றும் ஒத்துழைப்புகள் வழங்கப்பட உள்ளன. இவ்வாறு பின்பற்றப்படுகின்ற கொள்கைகள் பெரும்பாலானவை சேனக விவில ஔடத கொள்கையினை அடிப்படையாக கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. இவ்வாறான கொள்கைகள் செயல்படுத்துகின்ற பொழுது அவற்றில் சில அடிப்படை விடயங்கள் உள்வாங்கப்படுகின்றன. குறிப்பாக விலை கட்டுப்பாடு, மருந்து வகைகளின் தரம் போன்ற விடயங்களை விடயங்கள் ரசாயன கூடங்களின் ஊடாக பல நாடுகள் நிறைய ஆல்கை செய்யப்படுகின்றன. இவ்வாறு நிறைய ஆல்கை செய்யப்படுகின்ற மருந்து வகைகளுக்கு தரச்சான்றிதழ் வழங்கப்பட வேண்டும் என்ற விடயமும் இங்கு சுட்டிக்காட்டப்படத்தக்கதாகும். இங்கு குறிப்பிடத்தக்க இன்னுமொரு விடயம், மருந்து வகைகளுக்கான தட்டுப்பாடுகள் நிகழா வகையில் அவற்றின் இருப்பினை பேணுவதாகும். மருந்து வகைகளின் தட்டுப்பாடுகளை அடிப்படையாக கொண்டு மருந்து உற்பத்தி நிறுவன முகவர்கள் தங்களது உற்பத்தி தொடர்பிலான பிரச்சாரங்களை நாடுகின்ற சந்தர்ப்பங்கள் அதிகரிக்கின்றன என்றும் தெரிய வருவதால்
கருத்து நாங்கள் வரவேற்கும். இருந்தாலும் மருந்து தட்டுப்பாடு ஒரு 12 மருந்து தவிர மற்ற நாட்டில் எந்த தட்டுப்பாடும் இல்லை. நாங்கள் அந்த ஸ்டாக்கை மெயின்டைன் பண்ணிட்டு வரோம். இளைஞர்களுக்கு மருந்து தட்டுப்பாடு இல்லைன்னு தான் நாங்கள் சொல்ல வேண்டியிருக்கு. ஆனால் புதுசாக வரப்போகிற எங்களை ஃபேக்ட்ரிஸ் வரதால் இன்னும் எங்களை விலையை குறைக்கக்கூடிய சக்தியும் எங்களுக்கு இருக்குன்னு நினைக்கிறேன். அப்போ இன்னும் நல்ல தரமான மருந்துகளை நாங்கள் உற்பத்தி செய்கிறோம். அது மட்டும் இல்லாமல் சீன அரசாங்கத்தால் எங்களுக்கு இந்த மருந்துகளை டெஸ்ட் பண்ணுறதுக்குன்னு சொல்லி ஒரு லெபரட்டரின்னு புதுசாக தந்திருக்காங்க எங்களுக்கு. அது நாங்கள் அந்த கட்டிடத்தை உருவாக்கினது பிறகு அது இன்னும் எங்களுக்கு இன்னும் தரமான மருந்தை நான் நாட்டில் கொடுக்குறோம்னு நான் நினைக்கிறேன்.
நன்றி. அரசு மருத்துவமனைகளில் மருந்து வகைகளுக்கான தட்டுப்பாடு எப்போதும் இல்லாதிருந்தால் அவசியமாகின்றது. நீங்கள் தட்டுப்பாடுகள் குறைவாக என்று சொல்லுகின்றபடியினால் அதையும் வரவேற்று கொண்டு எமது நாட்டை பொறுத்தவரையில் பொதுவான சூழல் உஷ்ண நிலையானது சுமார் 30 சென்டிகிரேட் அளவினை கொண்டதாக இருக்கின்ற நிலையில் அனைத்து மருந்து வகைகளும் 25 முதல் 30 குறைவான சென்டிகிரேட் உஷ்ண வீதத்தில் அனைத்து சந்தர்ப்பங்களிலும் வைத்திருக்கப்பட வேண்டும் என கூறப்படுகின்றது. அவ்வாறெனில் அந்த மருந்து வகைகளில் 2 மினிட்ஸ் ப்ளீஸ். உஷ்ண வீதத்தில் அனைத்து சந்தர்ப்பங்களிலும் வைத்திருக்கப்பட வேண்டும் என கூறப்படுகின்றது. அவ்வாறெனில் அந்த மருந்து வகைகளின் செயற்பாட்டு வீரியம் படிப்படியாக பலவீனப்பட்டு போகக்கூடிய அல்லது பக்க விளைவுகளை ஏற்படுத்தக்கூடிய மாற்றங்களை உருவாக்கக்கூடிய நிலை உருவாக்க இயலும் என்றும் தெரிய வருகின்றது. இந்த நிலையில் மருந்து வகைகளை கொண்டு செல்லுகின்ற வாகனங்களை பொறுத்தவரையில் பகல் வேளைகளில் அவை செலுத்தப்படுகின்ற நிலையிலும் நிறுத்தி வைக்கப்படுகின்ற நிலையிலும் அனைத்து வகையிலும் மூடப்பட்ட நிலையில் அவற்றின் உஷ்ணநிலை சுமார் 80 அல்லது 90 சென்டிகிரேட் வகையில் உயர்வடையக்கூடும் என்றே தெரிய வருகிறது. எனவே இந்த வாகனங்கள் அதற்கேற்ற வகையில் குளிரூட்டல் வசதிகளை கொண்டனவா என்பது குறித்து ஆராய்ந்து அதற்கான அனுமதி பத்திரம் வழங்கும் பொறுப்பும் தேசிய ஔடத கட்டளைகள் அதிகார சபைகள் சார்ந்துள்ளது. இந்த அனுமதி பத்திரமற்ற வாகனங்கள் குளிரூட்டல் வசதிகளை கொண்டிருப்பதா?
8 மினிட் பாஸ்.
ஓகே, நன்றி. Thank you. He has taken some of my...
Honorable Ali Sair Maulana.
Bismillahirrahmanirrahim. Honorable Chairman, let me first thank you for allocating time to speak on the regulation under the National Medicines Regulatory Authority Act of the Ministry of Health, Nutrition and Indigenous Medicine. At the outset, I am duty bound as Member of Parliament representing the Batticaloa district to thank His Excellency President and the Honorable Minister of Health, Nutrition and Indigenous Medicine, and also the Deputy Minister and the officials of the Ministry who declared open the newly constructed hospital building in Kalubanjikudi last week. The fund of 450 million rupees was allocated by JICA on the initiative taken by His Excellency the President during his tenure of office as Minister of Health. Having said that, the health sector in our country is considered an important factor which involves the lives of the citizen, and through our minister is taking, and also our honorable minister, a deputy minister from our province, he has been taking extra very active role on this, taking enough effort and doing his best to improve the health sector and the health services of the country. I am sad to say that the full benefit of their tireless efforts are not received by needy recipients in Batticaloa district, let one in the eastern province. I would like to say here that I am not blaming you, Deputy Minister or Honorable Minister, or the officials of your ministry, but due to the 30 years of civil strife that prevailed in our area, the development was barred and still due to be restored. To be more specific, I would first place the attention of the ministers of the immediate shortcomings at the Batticolo Teaching Hospital. And the hospitals such as district hospitals and peripheral units and base hospitals and divisional hospitals under the administration of the Eastern Provincial Council. So, sufficient specialists and consultants in varying fields are the teaching hospital due to the continuing increase in the number of patients getting admitted from Thurai Nilavani up to Kadiraveli and Pullumale with complicated diseases seeking treatment from specialist doctors. There is a significant dearth of adequate ward facilities. Some patients are placed on the floor and veranda for want of space. And more importantly, beds, whereas patients who could afford financially are compelled to take treatment from private hospitals, channeling and the specialist doctors. Thus, the concept of free medical services is only in words but not in action. So not only the land for the construction of medical wards are available, but I understand there is a move to shift the Batticolo prison housed next to the hospital to the land closer to the Thiraimadi area with the intention of handing over the property for the expansion of the teaching hospital of Batticolo. So this land is already reserved for this purpose. I kindly request Honorable Minister to take up this matter with the Minister of Prison Reforms and Resettlement to expedite the construction of the prison in the newly allocated land and help the poor patient undergoing immense suffering to obtain treatment from medical specialists by staying in the wards. Further, I would like to also bring to the attention of the House the need to consider for the free, mobile, efficient ambulance services in Batticolo. I need not to elaborate, as very correctly mentioned by Mr. Douglas Devananda also, when the road accidents taking place daily and the time involved in transferring the affected Batticolo people to teaching hospital in entirely inadequate. Time and time again, I have to personally get involved in the affairs of those who had tragically passed while being transferred to the hospitals. To get accident victims to hospital as quickly as possible and thereby save their lives through early or immediate treatment, a free ambulance service is a must. This is being implemented in some districts, and I am confident the minister will take action to implement such service in Batticolo district immediately as well. In order to have the Batticolo Teaching Hospital running smoothly, as it is also an institution for the undergraduate students of the Faculty of Health Services, Sciences of the Eastern University of Sri Lanka, efficient service-minded and qualified individuals should be appointed to the hospital committee. At this point of time, the present hospital committee term is office in coming to an end, and I request Honorable Minister to appoint a new committee which will coordinate on the development of the teaching hospital efficiently. Before I could place shortcomings, need to requirements in the hospital under the administration of Provincial Council, I wish to appeal to Honorable Minister to instruct the official of the ministry to strictly consider the applicants from Batticolo district for minor grade vacancies, and there are enough qualified unemployed youths in our area. So coming to the hospital under the administration of the Eastern Provincial Council, I do not know whether Honorable Minister is aware that some of the hospitals are closed for want of doctors. The building is existing with the name board as Divisional Hospital and is included in the statistics of the number of hospitals in Batticolo district, but the hospital are in fact non-functional. The Honorable Minister might be surprised as I am to read out the number of such hospitals which are in such state, include Divisional Hospital at Mancholi, Mahilur, Karadiyanaru, Mankeni, Mandur, Unnichai, Nabatkuda, Kadiraveli, and Mahilabetuan. I would kindly request Honorable Minister to take prompt action and place utmost priority to make the hospital to function, providing at least 2 doctors per hospital. There are lives at stake here, and a quick decision by you would save them. These divisional hospitals are in remote villages where the residents are very poor and find it very difficult to have daily meals and unable to find adequate means to come into teaching hospital or to any district hospital. The public transport facilities are also very poor in these areas. Hence, the Ministry of Health, Nutrition and Indigenous Medicine is duly bound to grant the requested relief for the poor villagers who were affected very badly even during the war period. With regard to the improvement of the base hospital of Eravur, I would like to table Honorable Minister, since I don't have time. Before I conclude, Chairperson, my speech, I would like to point out the action taken to reduce the prices of important 48 drugs for which the people of this country is ever grateful and thankful to His Excellency the President, Honorable Prime Minister and Minister of Health and the Deputy Minister. In this regard, it is very necessary to state during the drug sale center, Osusala, under the Sri Lanka Pharmaceutical Board or Authority, should be established in Batticolo as well, so that the patient may obtain such state-approved drugs on reduced prices without being cheated by private pharmacies. I'm confident, definitely, my good friend Deputy Minister will look into this matter and give priority to my request. Thank you very much. Thank you, Chair.
Thank you.
But now, development of the hospital of Batticolo Hospital, under the it's been approved by the national planning, and we are looking for a foreign fund. So once the foreign fund, it's a bigger project. So till that, we have been little time. But still further, there are some more developments are going in Batticolo Hospital. Of course, that's right. And also, we have been, as a doctor shortage, I agree on that. There are about 5 hospitals which have been informed by RDHS. There are 5 hospitals being closed, hospital, which we are trying to, this new appointment which our doctors are coming up, we are giving them doctors. And also, in the Batticolo district, we are going to have 5 PUCU. That means the OPD and 5 beds, emergency, where they will be transferred to the Batticolo hospital, which is going to be planned to start
Ajit Manapiraman.
This year.
Garu. මුලාසන ඇරුවට මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම මේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන ඉතිහාසයේ ඉඳන්ම කට්ටිය කෑ මරු දාන යුගයක් තියෙනවා තාමත් ඒක වෙනවා නිදහස් සෞඛ්‍ය රැක ගන්න ඕනේ කියලා කෑ ගහනවා නමුත් අපි දන්නවා සමහර අධ්‍යාපන වේදීන් එමෙතන වෛද්‍යවරුන් මේ ගැන සටන් කරනවා නමුත් මේ උද්ඝෝෂණය කරන බොහෝ විට සිදුවෙන්නේ නිදහස් සෞඛ්‍ය පතාගෙන ආපු අයට බාධා පැමිණීම මිසක් නැත්නම් නිදහස් අධ්‍යාපනය පතාගෙන කරන්න ආපුවට බාධා පැමිණීම තමයි කරන්නේ. අද නිදහස් අධ්‍යාපනය ගැන සටන් කරනකොට නිදහස් ලබන නිදහස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාරට බස්සලා ඒ ආගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. නිදහස් සෞඛ්‍ය ගැන කතා කරලා උද්ඝෝෂණය කරන්න යන්න ගියාම වෙලා තියෙන්නේ අන්තිමට නිදහස් සෞඛ්‍ය ලබා ගන්න අපු රෝගීන් ප්‍රාණ අපකරුවන් කරලා AI මරණයට පත් කළ තමයි මේ නිදහස් මේ අහිංසක රෝගීන් මරණයට පත් කළ තමයි මේ වරක් ගන්න උත්සාහ කරන්නේ. නමුත් අන්තිමට මේ සටන් වල තේමාව හේතුව කියලා ගැවුවොත් එක්කෝ තමුන්ගේ ළමයා ඉස්කෝලේ දාගන්න තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නෙකුත් නෙමෙයි අනවශ්‍ය ප්‍රශ්නයක්. ඒ වගේම එහෙම නැත්නම් කාර් පර්මිට් එක ලැබුණ නැහැ කියලා තමයි මේ නිදහස් සෞඛ්‍ය ගැන සටන් කරන්නේ. එහෙම නැත්නම් ආණ්ඩු පෙරලන්න කාගේ හරි අතකොලුවක් වෙලා නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ගැන සටන් කරන සටන් වල තේමාවක් නැහැ. කරපු දේකුත් නෑ මේ සටන් කරා කියලා. ඉතින් ඒ හින්දා අපි දකිනවා විශේෂයෙන්ම පහුගිය දවස්වල දැක්කත් නිදහස් සෞඛ්‍ය සේවය කියලා කරපු දේකුත් නෑ වෙනසක් වෙලක් නැහැ. නමුත් කරලා තියෙන්නේ අන්තිමට මේ නිදහස් සෞඛ්‍ය සඳහා පැමිණි අහිංසක ලෙඩා ප්‍රාණ අපකරුවෙක් කරගෙන තමයි මේ අය කටයුතු කරන්නේ. අන්තිමට මේ නිදහස් සේවය සඳහා සටන් කරන කට්ටිය පෞද්ගලිකව ගිහිල්ලා සල්ලි හම්බ කරන්න ගිහිල්ලා සල්ලි හම්බ කරන තමුන්ගේ සේවයේ නොමිලේ ඉගෙන ගත්තු සේවය පෞද්ගලිකව දෙන එක තමයි අපි දැක්කේ. ගරු මූලාසන නිරුද්ධ මන්ත්‍රීතුමනි, මේ එහෙම නැත්නම් දේශපාලකයෝ දිහා බැලුවොත් ඔය ටික තමයි මෙතෙක්කල් ඉතිහාසයේ කරගෙන අවිලා තියෙන්නේ. එක්කෝ කියනවා සමාජවාදී ගැන කතා කරනවා නිදහස් සේවය ගැන. එහෙම නැත්නම් දුප්පත් මිනිස්සුන්ගේ වීරය, අහිංසක මිනිස්සුන්ගේ වීරය අපි ඒ වෙනුවෙන් සටන් කරනවා කියන මොකද ඉතිහාසෙන් දැකපු දේවල්. නැත්නම් වෙලේ නියරේ ඇවිදලා අපිට තමයි මිනිස්සුන්ගේ දාඩිය ගඳ සුවඳ තේරෙන්නේ කියලා සටන් කරනවා. නමුත් නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට මොනවද කළේ ඉතිහාසය තුළ? පාසල් පද්ධතිය කඩාගෙන වැටුණා, සල්ලි දුන්නේ නැහැ අධ්‍යාපනයේ හදන්න. සෞඛ්‍ය පද්ධති කඩාගෙන වැටුණා, රෝහල් කඩාගෙන වැටුණා. ඒ සඳහා සල්ලි දුන්නේ නැහැ, රෝහල් වල බේත් නැහැ. අපිට අහන්න තිබිච්ච ඒ අඳෝනාවල් රැකියාවක් කරන පාසල යන දරුවෝ දෙන්නෙක් ඉන්න, දරුවෝ ඉන්න දෙමව්පියෙක් තමුන්ගේ ආදායමෙන් වැඩි කොටසක් වියදම් කරේ අධ්‍යාපනයට, දරුවගේ අධ්‍යාපනයට, නිදහස් අධ්‍යාපනයට කොච්චර කට්ටිය සටන් කළත්. එහෙම තමයි වැඩිහිටියන්ගේ පවුලක තමුන්ට හම්බෙන සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කළේ බෙහෙත් වලට. නමුත් ওই සටන් වලින් ආපු ප්‍රතිඵල ඕවද? රෝහල් වටේ රසායන ගාර නැත්නම් ඖෂධ ෆාමසි හතු පිපෙන වගේ බිහි වෙන පටන් ගත්ත යුගයක් තමයි පහුගිය කාලේ අපි පහු කරගෙන ආවේ. පසුගිය නමුත් අපි දන්නවා මේ පාසල් ප්‍රශ්නෙට නවරජයේ උත්තරයක් දීලා තිනා පටන් ගත්තා මේ ප්‍රශ්න විසඳන්න. ළඟම පාසල හොඳම පාසල බවට කරන ක්‍රියාදාමය ඉදිරියට අරගෙන ඇවිදilla. ඒ සඳහා මේ පාසල් පද්ධතිය ක්‍රියාත්මක කළ නිදහස් අධ්‍යාපනය හරියට ලබා දෙන්න අවශ්‍ය පහසුකම් සලසා දීම කටයුතු කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ රටේ දරුවන් 20 ශිෂ්‍යයන් 26000කට සීමා වෙච්ච එක 50000 දක්වා ගෙනියන සැලැස්මක් ඉදිරිපත් කළා, ශනික සැලැස්මක්. මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මේ රජය වගේ කටයුතු කරපු රජයක් නැහැ. මේ නිදහස් සෞඛ්‍ය ගැන කතා කරත් ඒ ටික තමයි අපි කතා කරන්නේ. පහුගිය දවස්වල අපි මේ රටේ සෞඛ්‍ය සේවය තුළ සුවිශේෂ පියවරක් තිබ්බා. මොකද ඒක කාටවත් විශ්වාස කරන්න බෑ. තමුන්ගේ දරුවා ලෙඩ වුණොත්, තමුන්ගේ භාර්යාව ලෙඩ වුණොත්, ස්වාමි පුරුෂයා ලෙඩ වුණොත්, දෙමව්පියන් ලෙඩ වුණොත් 19.90ට කතා කරලා නොමිලේ ඇම්බියුලන්ස් සේවයක්, ගිලන් රථ සේවයක් තමුන්ගේ නිවසට ඇවිදilla. ඒ රෝගියා ළඟම තියෙන රෝහලට ගෙනියන්න. අඩු ගානේ පාසලක දරුවෙක් අසනීප වුණත් ළඟම රෝහලට ගෙනියන්න පුළුවන් විදියට ඒ ගිලන් රථ සේවය ආරම්භ කරන්න කටයුතු කරා. නමුත් මොකද්ද වුනේ? මේ ගැන මොනවද ක්‍රම විවේචන? කතා කරලා කිව්වේ ඔන්න රෝ ඔත්තු සේවය එනවා. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට ලංකාව පාවා දෙනවා. ඕව තමයි අපිට හැදි සටන් පාට මේ නිදහස් සෞඛ්‍ය රැකගන්න කියලා. එහෙම නැත්නම් කිව්වා ඉන්දියාවේ අය ලංකාවට රස්සාවල් කරන්න එනවා, ඇම්බියුලන්ස් එලවන්නයි ඩ්‍රයිවර්ලා ඉන්දියාවේ කට්ටියට වැඩ නැහැ, ගස් යට ඉන්නේ. ඒ හිඳ මේ ලංකාව තුළ ඇවිල්ලා රස්සාවල් හොයාගන්න ක්‍රමවේදයක් මේ ගේන්නේ. ඉන්දියාවේ ආණ්ඩුවේ ඕනකමට මේ වැඩ කටයුතු කරන්නේ. මේ වගේ කතා තමයි අපි ඇහුවේ. නමුත් අද වෙනකොට මේක නියම ව්‍යාපෘතියක් වශයෙන් අද වෙනකොට බස්නාහිර පළාතෙත්, දකුණු පළාතෙත් මේක ක්‍රියාත්මක වෙනවා. නමුත් කවුද මේ ගැන අගය කරන්නේ? අඩු ගානේ මේ හදිසි අංකය 19.90 හදිසි අංකය කවුද ජනතාවට කියලා දෙන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා? අද අර තියෙන හඬ වගේ, අර උද්ඝෝෂණ වගේ, අර මේකට විරෝධය පෑව වගේ මේකෙන් ජනතාවට සේවය ගන්න එක ගැන කතා කරන අය නැහැ. ඒ ගැන ජනතාවට අවබෝධ කරගෙන අය නැහැ. ඒ නමුත් අපි මේ සියලු අභියෝග තුළ මේවට උද්ඝෝෂණය කරා මේ වගේ එනකොට මේ සෞඛ්‍ය නිදහස් සෞඛ්‍යයේ නව නැම්මක් ඇති කරන වෙලාවේ නව පියවරක් ගන්නදී විවිධ උද්ඝෝෂණ බාධක තර්ජන ගර්ජන ඔක්කොම ආවා. නමුත් ආණ්ඩුව නොසලී ගප්තු තීන්දුව හරි දුප්පත් අහිංසක රෝගීන් වෙනුවෙන් අස්රණ වෙච්ච සමහර සල්ලි තියනා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ගෙදර වාහනයක් නැහැ. ඒ අය වෙනුවෙන් මේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කරද්දී අපි ඒ සඳහා කටයුතු කරා. දැන් මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය අවුරුදු 40-50-30 දේශපාලන වේදිකාවල පට්ට ගැහුවා. මේවැන් බලය ගත්තා. අර විදිරිපුටු පෙන්නල බලය ගත්තා වගේ, ජිනීවල තියෙන එල්ලුම් ගහක් තියෙනවා පෙන්නල බලය ගත්තා වගේ, මහෞෂධ මේ මහාචාර්ය සේනක පිළි මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන පෙන්නල බලය ගත්තා. නමුත් ඒවා ක්‍රියාත්මක කළේ නැහැ. බලය අරගෙන ආපුහම අර ඖෂධ ජාවාරම් කරුවන්ට යට වෙලා මේ ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් මේ රජයේ මොන තර්ජන තිබ්බත්, මොන ගර්ජන තිබ්බත්, මොන උද්ඝෝෂණ තිබ්බත්, මොන විරෝධතා තිබ්බත් අපි මේක ක්‍රියාත්මක කරලා අපි මේක ක්‍රියාත්මක කරා. මං කියන ඉතිහාසයේ මේ නව රජයේ ගරු ඇමතුමා, සෞඛ්‍ය ඇමතුමා, නව රජයේ රාජ්‍ය සේනාත ඇමතුමා ඉතිහාසයේ රන්නකුරෙන් නිදහස් සෞඛ්‍ය සේවය ලියවෙනවා. තීරණාත්මක තීන්දුව දෙකක් ගත්තා නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සඳහා කියන එක විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා මේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරගන්නද බලන්න.
මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
විනාඩි කීයද කරු?
විනාඩි 7යි.
තව විනාඩි විනාඩියක් දෙන්න. විනාඩිය ඉවර කරගන්න. එතකොට අපි විශේෂයෙන්ම කියනවා අද සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමට ගිහලා අද සෞඛ්‍ය සේවය ඔය කොයි අය කෑ ගැහුවත් ලෙඩාගේ බේත් මිල අඩු කරන්න මේ ඉතිහාසයේ කිසිම කෙනෙකුට බැරි වුණා. ගරු ඇමතුමාගේ මැදිහත් වීමෙන්, මේ රජයේ මැදිහත් වීමෙන් අද ලෙඩා රෝගියා ගන්න බේත්පතේ වෙන 50%කට වඩා අඩු වෙලා තියෙනවා. ෆාමසිකාව ඉන්නකොට පින් දෙනවා. හැබැයි අපි කටවුට් බෝඩ් ගහුවේ නැහැ. ගරු ඇමතුමාගේ ඡායාරූප ගහලා පෙන්වුවේ නැහැ. මෙන්න බේත් ටික අඩුවෙන් දෙනවා කියලා මේක රෝගියාට ලැබෙන්න හැදුවා. සැලැස්ුවා. ඒ වගේම මම චූටි විනාඩියක් දෙන්න ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි අදහස් ටිකක් ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න ඕනි. අපි සල්ලි දෙනවා දැන් මහාණ්ඩුවෙන් අතිවිශාල විදිහට පළාත් සභාවට සල්ලි දෙනවා. නමුත් ගොඩනැගිලි ඉදිකිරීමේදී ප්‍රමිතියක් නැහැ. ඒවට අවශ්‍ය මූලික ආංග නැහැ. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මේ මහා ආණ්ඩුවේ ජාතික රෝහල වලට මේ ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් පළාත් සභාව කෙරෙද්දි මේ ටයිප් ප්ලෑන් ක්‍රමය අනුගමනය කරලා ඒකේ මූලික සිද්ධාන්ත ටික ගන්න කියන එකත්, ඒ වගේම බෙහෙත් මිලදී ගැනීමේදී අපි දකිනවා අඩුම බෙහෙතට යන්නේ නැතුව ගුණාත්මක ඔරිජිනල් බෙහෙත ගන්න උන්නට අවධානය යොමු කරන්න ඕනේ කියලා මම විශේෂයෙන් කියනවා. විශේෂයෙන්ම සමහර දේවල් වල ඔරිජිනල් බෙහෙතට යන්නේ නැහැ. ඔරිජිනල් බෙහෙත ගණන් අඩුයි. ගුණාත්මක භාවය ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම කියනවා මගේ ගම්පහ ප්‍රදේශයේ
මම දැන් විනාඩි දෙකක් වැඩියෙන්
කරා. එක විනාඩි අදහස් ටික විතරක් කියාගෙන කියාගෙන යන්න.
සභාගත කරන්න.
ඔව්. අවසාන වශයෙන් කියනවා මගේ ප්‍රදේශයේ ජීවත් වෙන වෛද්‍ය කහදුව මැතිතුමා සුවිශේෂ මේ මෙඩිකල් ඉක්විප්මන්ට් වගේක් හොයාගත්ත, ඇමරිකාවේ සම්මාන දෙකක් ගත්තා, පේටන් බලපත්‍රයක් ගත්තා. මේ වගේ පර්යේෂණ කරන්න අපිට අපේ ආයතනය ශක්තිමත් කරන්න ඕනි. මොකද අපි කතුරේ ඉඳන් ඉන්ජෙක්ෂන් කට්ටේ ඉඳන් ස්කෑනින් යන්ත්‍රය දක්වා අපි ආනයනය කරනවා. ඒවත් අපි නවත්තන්න ඕනි ඉදිරි පියවරවල වශයෙන්. ඒ වගේම පොකුරු රසායන ගාර ක්‍රමය ඇති කරලා අර ග්‍රාමීය ප්‍රදේශවලටත් රසායනගාර පහසුකම් ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලුම් කරගෙන, තව අවසාන වශයෙන් කියනවා ඩයලිසිස් යන්ත්‍ර මෙතුමා ගරු ඇමතුමා සුවිශේෂ තීන්දුවක් කරන් තිනවා. රෝහල් වලට ඩයලිසිස් යන්ත්‍ර ලබා දෙන්න, ගම්පහටත් මීගමුවටත් වතුපිටි වලටත් අපේ දිස්ත්‍රික්කේ ඩයලිසිස් යන්ත්‍ර තුනක් ලැබෙනවා. ඒක අපි සතුටෙන් බාර ගන්නවා. හැබැයි මේ ඩයලිසිස් යන්ත්‍ර වලට දැන්ට තියෙන ප්‍රතිපත්තිය තමයි වකුගඩු බද්ධ කිරීම ක්‍රමවේදයක් හදාගත්තු අයට විතරයි මේකේ පහසුකම දෙන්නේ. නමුත් වකවඩුව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් නැති වයස 40 50 60 වෙච්ච රෝගීන්ට මේ සඳහා පහසුකම් ලැබෙන්නේ නැහැ. ඒ ගැනත් ගරු ඇමතුමාගේ අවධානය යොමු කරමින්, මේක ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් මේක තියෙන්නේ සර්කියුලර් එකක් නෙමේ, අවධානය යොමු කරමින් ගරු ඇමතුමාටත් විශේෂයෙන්ම අලුත් රජයට නව රජයටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවයේ රන්නකුරු ලියවෙන්න පියවර ප්‍රාසියක් ගැනීම සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරමින් මන් නියට ලැබුම් ස්තුතියි.
Thank you. Honorable Dr. Vijayadasa Rajapaksa.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දින අපි මේ ඖෂධ පාලනය පිළිබඳව ගැසට් නිවේදනයට අදාළ විවාදය පවත්වන වෙලාවේ ලොකු සතුටක් දැනෙනවා මේ විෂය පිළිබඳව කතා කරන්න. මෙය මීට අවුරුදු 40කට එහා මේ රටේ ජනතාව දැකපු සිහිනයක්. එදා මහාචාර්ය සේනක බිබිල මැතිතුමා දැක්කා බහුජාතික සමාගම්, විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් කොහොමද රට රටවල් වල ජනතාව සූරගෙන කන්නේ කියලා. විශේෂයෙන්ම අපි වගේ එදා නොදියුණු රටක් විදියට තිබුණු ශ්‍රී ලංකාව වගේ රටවල් වල ජනතාව කොයිතරම් පීඩාවට පත් වුණාද කියන එක පිළිබඳව එතුමට හොඳ අවබෝධයක් දැක්මක් තිබුණා. ඒක නිසා තමයි එතුමා සෞඛ්‍යයට ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න දැඩි උත්සාහයකින් කටයුතු කරේ. ඒ ප්‍රතිපත්තිය එතුමා මේ ලංකාවට විතරක් සීමා කරලා සකස් කරපු එකක් නෙවෙයි. අපි වගේ එදා තිබුණු නොදියුණු රටවල් අදනම් දියුණු වෙමින් පවතින රටවල් හැම රටකටම ඒ හැම රටේම ජීවත් වෙන ජනතාවට මේ සූරා කෑමෙන් මේ මංකොල්ලෙන් මුදවා ගැනීමේ ක්‍රමවේදයක් තමයි එතුමා එක හඳුන්වලා දුන්නේ. සෑම මැතිවරණ කාලයකදීම දේශපාලන පක්ෂ තම තමන්ගේ බලය ලබා ගැනීම සඳහා මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාව විකිණුවා, පොරොන්දු දුන්නා. හැබැයි ලංකාවේ ජනතාවටත් විශ්වාසයක් තිබුණේ නැහැ කවදාවත් මේ ප්‍රතිපත්තිය මේ රටේ විවස්ථාදායකය තුලින් නිර්මාණය කරලා මේ රටේ ක්‍රියාත්මක වෙයි කියලා. අපි දැක්කා පසුගිය රජයේ කාලේ එදා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට කටයුතු කරපු අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වුවා. එතුමා මේ පිළිබඳව කෙටුම්පත් කිරීම ජනාධිශ්‍යල්ල කටයුතු ඉවර කරලා නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලයට ගියාට පස්සෙත් ඒ කෙටුම්පත එතනින් අතුරුදහන් වුණ බව එතුමාගේ ප්‍රකාශවලදී මේ පාර්ලිමේන්තුවේදී කියවෙලා තියෙනවා. එතුමා මේ පිළිබඳව මේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදාගන්න නිරන්තරයෙන්ම අධිකරණවලට පවා ගිහිල්ලා ජනතාවට මේ සහන ලබා දෙන්න මේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනතාවට හිතකර එකක් කරන්න නිරන්තරයෙන් සටන් කරපු කෙනෙක්. එතුමා 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති මැතිවරණයට පෙර ලබා දුන්න එක පොරොන්දුවක් තමයි මේ ඖෂධ ප්‍රතිපත්තිය මේ රටේ අපි ක්‍රියාත්මක කරනවා කියලා. එතුමායි කියපුව විදිහටම අපිට පුළුවන්කම ලැබුණා දින 100 ආණ්ඩුව හදපු වෙලාවේ අපේ වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා ගරු රාජිත සේනාරත්න මැතිතුමා ඒකේ වගකීම එතුමාගේ කරට අරගෙන ඒකේ මූලිකත්වයේ අරගෙන මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පනත සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා. අද ඒක නිසා මේ රටේ සුවහසක් රෝගීන් ජනතාවට ඒකේ ප්‍රතිලාභ ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි යම්කිසි ආරෝග්‍ය ශාලාවක පැනඩෝල් පෙති ටික නැති වුණාම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් නැති වුණාම අපි දකිනවා මාධ්‍යයේ සමහරලාට පළවෙනි පිටුවේම ලොකු ප්‍රවෘත්තියක් විදියට පළ කරනවා. හැබැයි අපි දකින්නේ නැහැ මේසා කෝටි ගණන් බිලියන ගණන් මුදලක් අපේ රටේ ජනතාවට ඉතුරු කරලා දෙන්න පුළුවන් විදිහට මේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කරලා ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන අපි දකින්නේ කොතනකවත් කතා කරනවා දකින්නේ නැහැ. කොතනකවත් මුද්‍රිත මාධ්‍ය දකින්නේ නැහැ. අපි විද්‍යුත් මාධ්‍ය මේවා දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ ජනතාවට යම් සහනයක් සෙතක් තියෙනවා නම් ඒවා වාර්තාකරණය කිරීම මාධ්‍යයට එතරම්ම ගුණදායක දෙයක් නොවන විදිහට තමයි අපිට ඒක දැනෙන්නේ. අද අපේ රටේ ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රතිකාර ගන්නකොට මේ ඖෂධවල ඒ ඖෂධ ආම්පන්නවල තියෙන ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් එහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව නිරන්තර සංවාදයක් අපි අතර තියෙනවා. අනිත් එක තමයි වෛද්‍ය සේවයේ තියෙන ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නය. අද මේ ප්‍රශ්නය වැඩිපුරම කතාවට ලක් වෙලා තියෙන්නේ මේ පුජ්‍යලික වෛද්‍ය විද්‍යාලවලට ඉඩදිය යුතුද නැද්ද කියන මාතෘකාව මුල් කරගෙන. මීට පෙරත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ 78 විවෘතාර්ථිකය මේ රටේ ඇති වුණාට පස්සේ එතුමා කල්පනා කරා අනෙකුත් ශාස්ත්‍ර වගේම වෛද්‍ය ශාස්ත්‍රයත් පුජ්‍යලික අංශය තුලින් ඒ දැනුම අධ්‍යාපනය ලබා දීම වරදක් නැහැ කියලා. ඒක නිසා තමයි එතුමා උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ රාගම වෛද්‍ය පීඨය ආරම්භ කළේ. ඒ වෛද්‍ය පීඨය ආරම්භ කරලා ටික දවසක් යනකොට ඒ පිළිබඳව විශාල විරෝධතාවය ඉදිරිපත් වුණා. අවසානයේ එතුමාට තීරණයක් ගන්න සිද්ධ වුණා. ඒ රජයට පවරගෙන රජයේ වෛද්‍ය විද්‍යාලයක් විදිහට පවත්වගෙන යන්න. ටික කාලයක් යනකොට එහෙම කරාට ගරු සභාපතිතුමනි අමතක කරන්න බෑ එදා ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විදිහට ආරම්භ කරපු ඒ රාගම වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවෙච්ච වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු අද ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉහළම දක්ෂතම වෛද්‍යවරු විදිහට කටයුතු කරනවා. ඒ වෛද්‍ය විද්‍යාලයෙන් ලැබිච්ච එක ප්‍රතිලාභයක් තමයි මේ රටේ ජනතාවට. නැවතත් මේ පුජ්‍යලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව කාරණය මතුවෙන්නේ 2011 වසරේදී මේ සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් එක්ක. ඒ වගේම ජොන් කොතලාවල වෛද්‍ය පීඨයකුත් ඒ විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන කාලේ මේවට අවසරය දුන්නේ, මේවට මූලික වැඩපිළිවෙල සකස් කෙරුවේ මේ අපේ යහපාලන ආණ්ඩුව නෙවෙයි, පසුගිය ආණ්ඩුවෙන් තමයි මේ කටයුත්ත කරේ. දැන් මේ විශ්වවිද්‍යාලයේ ළමයි අරගෙන ගුරුවරු ආචාර්යවරු බඳවගෙන ගොඩනැගිලි හදලා පීඨ හදලා ඒ සියලු කටයුතු කෙරෙලා අවුරුදු 4ක් යනකොට තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. මේ යහපාලනය තුළ ලැබිච්ච නිදහස හරහා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ සංගමය අද ඒකට ලොකු විරෝධතාවයක් පාලා ඒක වසා දැමිය යුතුයි කියන මට්ටමට පැමිණිලා තියෙනවා. අපේ රටේ අධ්‍යාපනය අද නීති උපාධිය ලබා දෙන පෞද්ගලික විශ්වවිද්‍යාල අනුබද්ධිත විශ්වවිද්‍යාල ඕන තරම් තියෙනවා. අපේ රටේ ඉංජිනේරු උපාධිය ලබන්න ඒවට අනුබද්ධ විශ්වවිද්‍යාල තියෙනවා. දැන් මේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා මේක තියෙන්නේ ඒ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි, ඒකේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් කියලා තමයි තර්කය ඉදිරිපත් කරන්නේ. හැබැයි එහෙම කියනවා නම් වෛද්‍ය සංගමයේ යුතුකමක් වගකීමක් තියෙනවා. ඇත්තටම රජයේ වෛද්‍ය විද්‍යාලවලත් දැන් ඒ ගුණාත්මක භාවය තියෙනවාද? ඒ වගේම දැන් පෞද්ගලික රෝහල් තියෙනවා. දැන් පෞද්ගලික රෝහල් වලට වෛද්‍යවරු විරුද්ධ නැහැ. හැබැයි අර සිරිමාව බණ්ඩාරනායක අගමැතිතුමියගේ කාලයේ වගේ රජයේ වෛද්‍යවරුන්ට පුජ්‍යලික අංශයේ කටයුතු කිරීම තහනම් නම් ඒත් GMO එක පාරට බහිනවා. පුජ්‍යලික රෝහල් වසා දමව. ඒක තමයි තේමාව. නමුත් ඒ වෛද්‍යවරුන්ට පුජ්‍යලික රෝහල් තුල තමන්ගේ වාසි ප්‍රයෝජන තියෙන නිසා පෞද්ගලික රෝහල් හොඳයි. පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා ධනෙ උපය ගන්න එක වෛද්‍යවරුන්ට හොඳයි. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍යයන් හදන එක තමයි නරක. මොකද ඒකේ ප්‍රතිලාභයක් තියෙනවා නම් මේ වෛද්‍යරු ඒකටත් කැමති. හැබැයි ඉතින් අපි දන්නවා ඔය කියන වෛද්‍ය සංගමය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාණන් අද මේ රටේ ජනාධිපති වෙලා හිටියනම් තාම බොහෝම සුහජ කීකරු පූස් පැටව වගේ ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කට අරින්නේ නැහැ. ඒක ගැන සහතිකයක් දෙනවා. අපේ ගරු වෛද්‍යාචාර්ය නලින්ද ජයතිස්ස මහත්මනි, අපි ඒ ගැන සහතිකයක් දෙනවා ඔබතුමාට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාණන් අදත් මේ රටේ ජනාධිපතිතුමා ඔය වෛද්‍ය සංගමයේ නිලධාරී මහත්වරු ටික හොඳ සුහජ කීකරු පූස් පැටව. හරිම කීකරුයි. දැන් යහපාලනේ නිදහස දෝරගලනකොට අර බුරන්නේ නැති අයත් බුරන්න පටන් ගන්නවා. ඒක ලෝකෙ හැටි. ඒ යථාර්ථය අපි දන්නවා. ඒ දැනගෙන තමයි අපි මේකට අත ගැහුවේ. දැන් ඒකේ තියෙනවා නම් ඒ වෛද්‍ය විද්‍යාලයේ යම් කිසි අඩුපාඩුවක්, ඇත්තට මේක විතරද තියෙන්නේ? රජයේ වෛද්‍ය විද්‍යාලවල අඩුපාඩු නැද්ද? අද වෛද්‍ය රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය බොහොම ඉහළද? අපි දන්නවා ගරු සභාපතිතුමනි, මේ වෛද්‍ය වෘත්තියේ උදවියත් හැමෝම නෙවෙයි. අපි හැබැයි මේ චෝදනාවක් අපි කරනවා මේ වෛද්‍ය වෘත්තියේ සියලු දෙනාට නෙවෙයි. වෛද්‍ය වෘත්තියේ ගරු සභාපතිතුමනි දෙවිවරු වගේ ඈත් ඉන්නවා. දෙවියන්ට වැඩිය හොඳ ඈත් ඉන්නවා. ඒක ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි මේ රටේ බහුතරය නෙවෙයි, බහුතර මතය නෙවෙයි වෛද්‍යවරුන්ගේ සංගමය කියලා කියන්නේ. අපි දන්නවා අද වෛද්‍යවරු කොච්චර පීඩණයට පත් වෙලා ඉන්නවද කියලා. වෛද්‍යවරුන්ගේ සංගමය ගන්න ක්‍රියාපිළිවෙත පිළිබඳව ඒ උදවියට පාලනයක් නැහැ. ඒගොල්ලන්ට කරගත හැකි දෙයක් නැහැ. ඒක නිසා ඒගොල්ල නිහඬව ඉන්න එකෙන් අදහස් කරන්නේ නැහැ මේ සියලුම වෛද්‍යවරු මේ කාරණයට විරුද්ධයි කියලා. දැන් සයිටම් එක ඒක අධ්‍යාපන කඩයක්. ඒ උදවිය කියන විදිහට ඒක උපාධි විකුණන කඩයක්. හැබැයි මේ උපාධි විකුණන කඩේ උගන්නන්න එන්නේ, ඒගොල්ලන්ට පුරුදු කරන්න එන්නේ මරිය කඩේවත් මරදානෙවත් පිටකොටුවේ තොග වෙලෙන්දො නෙවෙයි, සිල්ලර වෙලෙන්දොත් එන්නේ නැහැ. හැබැයි මේ කියන ඔය කියන කඩේ උගන්නන්න එන්නේ ඔය කියන වෛද්‍යවරුන්ගේ සංගමේ ආචාර්යවරු මහාචාර්යවරු. එහෙනම් කවුරුවත් එන්නේ නැහැ. පිටරටින් එන්නේත් නැහැ. ඔය වෛද්‍ය සංගමේම සමාජිකත්වයේ දරන විශේෂඥ වෛද්‍යවරු ආචාර්යවරු මහාචාර්යවරු ඇවිල්ලා තමයි මේක උගන්වන්නේ. එතකොට ඔය ඔය සයිටම් එකේම ඉගෙන ගන්නවා මේ රටේ වෛද්‍ය සංගමේ සමාජිකත්වයේ දරන වෛද්‍යවරුන්ගේ දූ දරුවෝ. ඒ කටිය තමයි ඒවයි ඉගෙන ගන්නෙ. හැබැයි ඉතින් ඒ තුල අවුරුදු 4ක් යනකම් ළමයි ලොකු බලාපොරොත්තු තියාගෙන දෙමව්පියන්ට සල්ලි තිබිලා නෙමෙයි, ඔබතුමා දන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාලයට යනකොට සල්ලි තිබිලා නෙමෙයි, සමහරලාට දීපල උකස් කරලා විකුණලා තමයි මේ ළමයි මෙහෙම යවන්නේ. හැබැයි මේ ළමයි ටික මෙහෙ මෙහෙම තැනක් තිබුණේ නැත්නම් ඒත් මේගොල්ලෝ වෛද්‍ය විද්‍යාව කරන්න යනවා. ඔය රටකට යනවා, ඉන්දියාවට යනවා, නේපාලයට යනවා, බංග්ලාදේශයට යනවා. මීට අවුරුදු 20කට 30කට කලින් බංග්ලාදේශයට නේපාලයට අපේ දරුවෙක් ඉගෙන ගන්න යන එක කොහොමද මේ රටේ මිනිස්සු hina වෙනවා. මොකද අපේ රටේ සෞඛ්‍ය ප්‍රමිතිය ඒ තරම් ඉහළයි. අපි කියන්නේ නැහැ ඒ රටේ එක පහළයි කියලා. හැබැයි අපේ ඉහළයි. ඒ නිසා මේ රටේ මිනිස්සු hina වුණා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද ලක්ෂයකට වැඩිය උසස් පෙළ සමත් වුණාට පස්සේ ඒ ළමයින්ගෙන් 100ට ඒ ළමයින්ගෙන් 25000ක් 30000ක් විතර විශ්වවිද්‍යාලයට තේරුණාම අනිත් ළමයි අනාතයි. ඒ ළමයින්ට යන්න තැනක් නැහැ. ජාත්‍යන්තර පාසල්වල ලක්ෂ 4000ක් විතර ඉගෙන ගන්නවා. ඒ කල්ලතෝනි දරුවෝ නෙමෙයි ඉගෙන ගන්නෙ. ඒ ඉගෙන ගන්නේ අපේ දරුවෝ. මේ රටේ පුරවැසියන්ගේ දරුවෝ. එතකොට ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලය යන්න වරන් නැහැ, වරන් නැහැ, ඒක තහනම්. එතකොට යමක්ම කරගන්න පුළුවන් කෙනෙක් හරි ගිහිල්ලා යම් විශ්වවිද්‍යාලයක මෙහි ඉගෙන ගන්න අවස්ථාවක් නොලබුනොත් ඒ උදවිය පිටරට යනවා. ගිහිල්ලා ඒත් ඔය උපාධිය කරගෙන එනවා. කරගෙන ආවට පස්සේ ඇට් 16 එක ලියන්න දෙනවා. ඊට පස්සේ ඒකල දොස්තරලා වෙනවා. අඩු ගානේ අද කාලේ විදේශීය රටක ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව කරලා එන්න අඩුම ගානේ මිලියන 40ක් යනවා. ලක්ෂ 400ක් 500ක් අතර යනවා. එතකොට මේ රටේ දක්ෂ වෛද්‍යවරු තෝරගෙන විශාල වියදමක් දරලා මේ විශ්වවිද්‍යාලයෙන් ළමයි ඉගෙන ගැනීම තුළ අපිට විශාල වශයෙන් විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටේ ඉතුරු වෙනවා. අපි ඒ පැත්තත් බලන්න ඕන. මූලික වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 26 27 වගන්ති අරගෙන බලන්න මොනවද රජයේ තියෙන ප්‍රතිපත්ති සහ නන්වදාරු නිදහස. මොකද්ද රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕන? රජයේ ප්‍රතිපත්තිය වෙන්නට ඕන අධ්‍යාපනයේ unlimited access, සීමාවකින් තොර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක්. 78 ව්‍යවස්ථාවෙත් ඒක තිබුණා, 72 ව්‍යවස්ථාවෙත් තිබුණා. එතකොට ඒ වගකීම රජයක් ඉටු කරනවා නම් හොඳයි. හැබැයි කිසිම රජයකින් ඒක ඉටු වෙලා නැහැ විදියට. ඒ ඉටු කරන්න බැරි වෙලා තියෙන්නේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. එහෙම කරන්න බෑ. එහෙම කරන්න නම් විශ්වවිද්‍යාලයට තේරෙන සුදුසුකම් ලබන ලක්ෂයක්වත් ළමයි විශ්වවිද්‍යාලය ඇතුළට ගන්න ඕන. එහෙම ගන්නේ නැහැ. 75%ක් විතර අපි දන්නවා අපේ ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මනි ඔබතුමාලත් එක්ක උසස් පෙළ විද්‍යා විෂයෙන් ලියලා සමත් ඒ තුන අරගෙන හැබැයි ඒක ඉෂෙට් කෝර් එකේ දශමයක් අඩු නිසා යන්න බැරි වුණා විශ්වවිද්‍යාලයට. එහෙම අදාය ත්‍රිරෝද රථ එලවනවා රියදුරු විදියට. එහෙම නැත්නම් තවත් තැනක කම්කරු රස්සාවල් කරනවා. හැබැයි ඒ ළමයින්ට ඇයි ඒ ඉරණ මත්තුනේ? ඒ උදවියකේ තියෙන වරදකින්ද? ඉෂෙට් ස්කෝර් එකේ දශමයක් අඩුවීම නිසා වෛද්‍යවරයෙක් වෙන්න හැකියාව බුද්ධිය තියෙන කෙනෙක් අර වගේ රස්සාවකට තල්ලු කරලා දාන්නේ මේ සමාජ ක්‍රමයේ තියෙන වරදකින්. නමුත් ඒ දරුවන්ගේ තියෙන වරද නෙමෙයි. දැන් ඒවට තියෙන විකල්ප මොනවද? ඒව ගැන කිසිම සාකච්ඡාවක් නැහැ. ඒ ගැන කිසිම පිළිතුරක් නැහැ. වෛද්‍යවරුන්ගේ අද විශාල පිරිහීමක් තියෙනවා. යම්කිසි වෘත්තියක් නියෝජනය කරන සංගමයක් තියෙනවා නම් ඒවා වගකීමක් තියෙනවා. ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවයත් තහවුරු කරගන්න. ඔබතුමාට මම කියන්නම්, මම අධිකරණවල පෙනී හිටපු නඩුවල ආපු දේවල්. එක වෛද්‍යවරයෙක් රෝහලට ගියපුවාම රෝගියා එන්න කියනවා බංගලාවට. බංගලාවට ගියපුවාම බෙහෙත් ටික දීලා රෝගියා තේ සල්ලි නැතුනම හැඳුනුම්පත තියාගෙන දෙනවා සල්ලි ටික අරගෙන එනකම්. මේ අධිකරණයේ දීපු සාක්කි. තව වෛද්‍යවරියක් රෝගයාට බංගලාවේදී බේත්තික දීලා අතේ සල්ලි නැති නිසා සල්ලි අරගෙන දෙන්නම් කියලා ඒ මිනිස්සගේ කුඩේ තියාගෙන තියෙනවා. මේ අධිකරණවල දීපු සාක්ෂි. අද වෛද්‍ය වෘත්තේ ඒ තරමට පල්ලෙහාට බැහැලා තියෙනවා. මොනවද වෛද්‍ය සංගමේ මොනවද කරන්නේ ඒකට? දැන් පෞගේ කාලේ මගේ අත්දැකීමක් කිය අත්දැකීම් තියෙන ඕන තරම්. පෞද්ගලික රෝහලට ගියපුවාම මට හම්බෙන්නේ 99. පැය 3ට වෛද්‍යතුමා විශේෂඥතුමා දීලා තියෙනවා ඇපොයින්ට්මන්ට් 100ක්. කොහොමද දන්නව සභාපතිතුමා මේ ලෙඩුංග බලන්නේ? එකේ ඉඳලා 9 දක්වා එන්න කියනවා ඇතුළට. 10 දක්වා එන්න කියනවා ඇතුළට. අර චූටි කුකුල් කූඩුවක් තර මේ කාමරේ ඇතුලේ කර්ටන් එකක් දාලා මේකේ ඉන්නවා කාන්තාවෝ ඉන්නවා. එතකොට තරුණ අය ඉන්නවා, මහලු අය ඉන්නවා, ළමයි ඉන්නවා. එතකොට පළවෙනි එකේනා බලනකොට දෙකේ ඉඳලා 9 අතන ඇහෙනවා අපිට. අපි අහගෙන ඉන්නව මොනවද? ඇහෙනවා, අහනවා නෙවෙයි ඇහෙනවා. ඒ මිනිස්සගේ තියෙන ලෙඩේ මේකයි මේකයි.
ගරු එමත්තුමා තව විනාඩියක් තිබෙනවා.
දැන් මට තව විනාඩි 15ක් විතර දාන්න, 10 15. එතකොට සභාපතිතුමනි, දැන් ඔබතුමා කියමුකෝ ඔබතුමාට එහෙම ලෙඩක් තියෙනවා නම් මේ මහ 10 15 තවත් රෝගීන් ඉස්සරහ ඔබතුමාට පුළුවන් ද වෛද්‍යවරයෙකුට පැහැදිලි කරන්න මට තියෙන ලෙඩේ මේකයි කියලා?
හා රයිට්. ස්පොල්ල මන්තුමාගේ විනාඩි 10ක්
තියෙනවා. Thank you. එතකොට දැන් ඔබතුමා ගියොත් මම අහනවා රාජසේනාරත් නැමැතිතුමාගෙන්, ඔබතුමා ගිහිල්ලා එහෙම වෛද්‍යතුමා ළඟට ගියපුවාම තවත් රෝගීන් 9 දෙනෙක් ඉස්සරහ ඔබතුමාට පුළුවන් ද ඔබතුමාගේ ලෙඩේ මොකද්ද කියලා පැහැදිලි කරන්න? පැහැදිලි කරන්න පුළුවන් ඒවත් තියෙන්න පුළුවන්, බැරි ඒවත් තියෙන්න පුළුවන්. කොහොම වුණත් කොච්චර අපහසුතාවයකට අපි පත් වෙනවද මේ මගේ අත්දැකීම් මම කියන්නේ. එතකොට ගරු ජයතිස්ස ගරු මන්ත්‍රීතුමනි, ඒ රෝහලට මම ගියපුවම වරක් මම කියනවා අද ඇපොයින්ට්මන්ට් 100 ඉවරයි. තව එකක් ඕනනම් අහලා දෙන්නම්, හැබැයි එහෙම දෙනව නම් ඩබල්. මං කෝ කමන්නේ දෙන්න කියලා. අරගෙන ගියා. අරගෙන යනකොට දොස්තර මහත්තයාට හදිස්සි. මගේ ෆයිල් ටික අරගෙන හිටගෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා මට දීලා තියෙනවා. මම මේ කියන්නේ මගේ අත්දැකීම්. මං නංගන් කියන්නේ නැහැ රෝහල්වල වෛද්‍යරුන්ගේ ඒක නුසුදුසු නිසා. කෝ ඒවට පාලනේ. මමත් වෘත්තිකයන්ගේ සංගමයක් විදිහට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති තනතුර මෙහෙව්වා. අපේ සංගමේ අපි තරගල කරලා තියෙනවා. පාරට බැහැලා උසාවි වර්ජනය කරලා හුඟක් ඒවා කරලා තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි, කවදාවත් අපි අපේ අරගල අපේ උද්ඝෝෂණ එකක් අච්චරුවේ නැහැ නීතිඥ මහතුරුන්ගේ නෝනලාගේ වරප්‍රසාද අරන් දෙන්න. කවදාවත් කරේ නැහැ. අපිට යම් වාසියක් ගන්න අපි එක කරලා නැහැ. අපි කරා නම් කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය රකින්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න, මේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න. අපි දැක්ක පහුගිය කාලේ හිටපු අගවිනිසුරුතුමිය කරන වෙලාවේ අපි අරකල කරා. කවුරු වෙනුවෙන්ද? එතුමිය වෙනුවෙන් නෙවෙයි, අපි වෙනුවෙනුත් නෙවෙයි, මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. හැබැයි වෛද්‍යවරුන්ගේ සංගමය අපි දන්නවා ඒක වෘත්තීය වේදීන්ගේ සංගමයක් නෙවෙයි, ඒක වෘත්තීය සමිතියක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට වැටුප් ලබන රැකියාවක් කරන නිසා හදාගත්ත සමිතියක් නිසා වෘත්තීය වේදීන්ගේ සමිතියක් නෙවෙයි. දැන් එතකොට ඒ අපේ වෘත්තියවලත් ඉන්නව වැරදි වැඩ කරන අය. සේවාදායකින් අයිතු විදියට යොදා ගන්න, අයිතු විදියට මුදල් හම්බ කරන අය ඉන්නවා. හැබැයි ඒව අපිට එනවා පැමිණිලි. ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා, නීතිඥ සංගමයට එනවා. අවුරුද්දකට කී දෙනෙක්ගේ වෘත්තියෙන් අපි අස් කරලා තියෙනවද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරලා නීතිඥ වෘත්තියෙන් නම කපා හැරලා තියෙනවා. කෝ වෛද්‍යවරුන්ගේ සංගමයක? කෝ මේ රටේ නීතිය ගරු කරන්නේ නැති වෛද්‍යවරු සම්බන්ධව මේ සංගමය ගන්න පියවර මොකක්ද? දැන් අපිට පහුගිය කාලෙදී අපි සියලු දෙනා එකට එකතු වෙලා තමයි මේ යහපාලන ආණ්ඩුවකට කාගේ සහයෝගය ඇතුව තමයි ගියේ.
ඔව්.
මේ රටේ ජනතාව මොකද ඉල්ලුවේ? මේ රටේ ජනතාව ඉල්ලුවේ නීති ආධිපත්‍ය දෙන්න අපිට. මිනිස්සුන්ගේ ගෑනුන්ගේ ආධිපත්‍ය අපිට එපා. අපිට දෙන්නේ නීති ආධිපත්‍ය. එතන තමයි යුක්තිය තියෙන්නේ. එතන තමයි සාධාරණේ තියෙන්නේ. එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. එතකොට තමයි මානව අයිතිවාසිකම් රැකෙන්නේ. ඒක නෙමෙයි දිල්ලුවේ. ඒක නිසා තමයි අපි 19 වෙනි සංශෝධනයේ කියපු විදියට ගෙනාවා. අද අධිකරණයේ ස්වාධීන වෙලා තියෙනවා. අද කියන අද පොලිසිය ස්වාධීන කටයුතු කරනවා, රාජ්‍ය සේවය ස්වාධීනයි, මැතිවරණ කොමිසම තියෙනවා, විගණන කොමිසම හදාගෙන යනවා. මේ ඔක්කොම කරේ මොකටද? නීති ආධිපත්‍ය ඇති කරලා දේශපාලනය මේවන් ඉවත් කරන්න. අපි මේ පරිසරය මේ රටේ හදලා තියෙනවා. දැන් එතකොට මේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්‍රශ්නයක් අධිකරණයට ගිහින් තියෙනවා. එතකොට එතෙන්දී දේශපාලඥ විදිහට අපි කවුරුත් මැදිහත්ුනේ නැහැ. එහෙම චෝදනාවක් නැහැ. සෞඛ්‍ය ඇමතිතුමා මැදිහත්ුනේ නැහැ. ජනාධිපතිතුමා මැදිහත්ුනේ නැහැ. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් දුන්නා. ඒ අධිකරණයේ ස්වාධීන තීන්දුව දුන්නාට පස්සේ කියනවා අපි අධිකරණයේ තීන්දුව පිළිගන්නේ නැහැ. එහෙනම් කාගේ තීන්දුවද පිළිගන්නේ? එතකොට අධිකරණයේ තීන්දුව පිළිගන්නේ නැතුව ආණ්ඩුවට බල කරනවා අධිකරණ තීන්දුව නොතකා කටයුතු කරන්න කියලා. හැබැයි වෙනත් කාරණයකදී අධිකරණ තීන්දුව නොතක අපි කටයුතු කරන්න ගියා නම් කොහොමද තියෙන්නේ? එතකොට ඔක්කොම විශ්වවිද්‍යාල ප්‍රජාව ශිෂ්‍යෝ ටික මුලා කරලා පාරට ගෙනල්ලා ලේ හලලා මහ විනාශයක් මේ රටේ කරන. කවුදද මේ රටේ මේ උද්ඝෝෂණ කරන්නේ? මේ විශ්වවිද්‍යාලවලට යන අපේ රටේ ඉහළ ධනපති පන්තිය ළමයිවත් මධ්‍යම ධනපති පන්තියවත් මධ්‍යම පන්තියවත් ළමයි නෙවෙයි මේ උද්ඝෝෂණවල ඉන්නේ ඇත්ත වශයෙන්. එහෙම අයත් ඇති එක්කෙනෙක් දෙන්නේ කලාතුරකින්. මේවට අල්ලගෙන තියෙන්නේ ඇත්ත වශයෙන්ම ගමේ ගොඩේ ගොවියගේ කම්කරු වගේ දීවරයගේ දරුවෝ තමයි මේවට අල්ලගෙන තියෙන්නේ. මේගොල්ල අරගෙන හැමදාම දැන් ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල ඉගෙන ගන්න වෙලාවක් නැහැ. හැමදාම කඳුළු ගෑස් කකා වතුර බිබී උද්ඝෝෂණ පෙළපාලි කරන්න තමයි මේගොල්ලෝ යොදවන්නේ. කාරණේ මොකද්ද කියලා දන්නෙත් නැතුව තමයි හුඟක් අය මේ කාරණේට එන්නේ. මේ ගමේ ගොඩෙන් ආපුවාම මේ විශ්වවිද්‍යාලයට ආපුවාම මේ විශ්වවිද්‍යාලයේ සංගම් මේ ළමයි අමුතුම හීන ලෝකයකට ගෙනියනවා. ගෙනිහිලා මේගොල්ලන්ගේ මොලේ විකෘති කරනවා. කරලා ඒ දරුවන්ට තියෙන අධ්‍යාපනය ලබන්න තියෙන බොහොම අමාරුවෙන් දෙමව්පියෝ දුක් ඉඳලා නොකා නොබී ඇඟට අඳින්නේ නැතුව බඩට කන්නේ නැතුව හම්බ කරන තුට්ටු දෙක දීලා මේ දරුව ටික විශ්වවිද්‍යාලයට යපුවම ඉගෙන ගන්නවනේ හැමදාම මහපාරේ. හැමදාම උද්ඝෝෂණ. අන්තිමට මොකද වෙලා තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ? අද විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අවුරුදු 3 උපාධිය කරන් අවුරුදු 6ක් යන. ඒක තමයි ඇත්ත කතාව. දරු සභාපතිතුනි මමත් විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මම විශ්වවිද්‍යාලයෙන් අස්සුණා. අසලම පුජ්‍යලිකව කරා නීති උපාධිය. ඒක නිසා මම අවුරුදු 2ක්ම ආරෙ මගේ උපාධිය කරා. හැබැයි මමත් එක්ක ඇතුළට ගියපු කිසි ළමෙක් අවුරුදු 5ක් යනකම් උපාධිය සමත් නැහැ. ඒගොල්ලන්ට රාජකාරී තියෙන හුඟක් දේවල් කරන්නේ. අවුරුදු 2ක්ම ආරක් තමන්ගේ ජීවිතේ වටිනා කාලේ විනාශ කර ගන්නවා. ඊළඟට උපාධිය ගන්නවා. උපාධිය අරගෙන ඊළඟට ආපහු පටන් ගන්නවා ඊළඟ පෝලිම. උද්ඝෝෂණ රස්සාදියව්. රස්සාදියව් කියලා උද්ඝෝෂණ දියලා ඕක කරලා අවුරුදු 2-3ක් ගිහිල්ලා බොහොම අමාරුවෙන් උපාධියට ගන්නවා රස්සාව. ඒකත් රජයට ඕන නිසා, සේවයක් ඕන නිසා නෙවෙයි, රස්සාවක් දෙන්න ඕන නිසා උපාධිධාරී පත්වින් ටික දෙනවා. සමහරු වැඩ කරනවා, සමහරු අපි දකිනවා අද කාර්යාලයකට ආපුවම ලියුමක් ලියන්න අද උපාධිධාරීන්ට සමහර අයට තේරෙන්නේ නැහැ. ලියුමක් පිටුවක ලියුමක් හරියට භාෂාව ගලපලා ග්‍රැමටික හදලා ගැලපෙන විදිහට ලියාගන්න අද තේරෙන්නේ නැති හුඟක් ඉන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද යමක් කමක් තියෙන දෙමව්පියෝ දරුවෝ යවන්නේ විශ්වවිද්‍යාලවලට. ගියපුවාම එතන ඔය අමාරුව වැටෙනවා, ඔය රැල්ලට අහු වෙලා ළමයි විනාශ වෙනවා. ඒක නිසා අද හුඟක් දෙමව්පියෝ මොකද කරන්නේ? යවනවා ජාත්‍යන්තර පාසල්. එහෙම නැත්නම් රජයේ පාසලට ගියත් ඒකෙදි උසස් පෙළට එනකොට ඒ ළමයින්ට වෙන ක්‍රමවේදයක් වෙලා දෙනවා. උජ්ජලිකව තියෙන විශ්වවිද්‍යාලයක එක්ක පිටරට ගිහිල්ලා හරි එක්ක මෙහි ඉඳලා හරි ඒගොල්ලන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් එක්ක ලබා දීලා අධ්‍යාපනයේ ඒ ළමයි අවුරුදු 24 25ක් වෙනකොට හොඳ රස්සාවක් කරනවා. බැංකුවක වෙන්න පුළුවන්, පුජ්ජලික සමාගමක වෙන්න පුළුවන්, ෆිනෑන්ස් කම්පැනි එකක වෙන්න පුළුවන්. ඒ ළමයි සමහරලාට අවුරුදු 25 26 පටන් ගන්නෙම රුපියල් 60,000 75,000 ලක්ෂෙන් තමයි පඩිය. දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධි අරගෙන ආවිල අවුරුදු ගාණක් ගෙදර ඉඳලා රස්සාවට ගියාට පස්සේ රුපියල් 30,000ක් 40,000ක් පඩියක් ගන්න. ජීවිතේ හොඳ කාලේ ඉවරයි. ඒ ටික විනාශ වෙලා. විවාහයක් හැම කරගෙන යනකොට අවුරුදු 30යි 32යි. මේ සමාජ ක්‍රමේ මහ කඩාවැටීමක් තියෙනවා. මම මේ කාටවත් කවුරුත් විසින් මේ ක්‍රමේ හැදුවයි කියනව නෙවෙයි. හැබැයි මහ විශාල කඩාවැටීමක් තියෙනවා. අද සමහර වෙලාවට උපාධිය තිබුණාට වැඩක් නැහැ. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්නම් රස්සා ගන්න බෑ හුඟක් ආයතනවල. රජයේ වෙයි හැරෙන්න අනිත් ඒවායි ගන්නම බෑ. අද සතියන්තය අරගෙන ගත්තොත් බැලුවොත් එම සෞඛ්‍ය ඇමතිතුමා ඔබ්සර්වර් පත්‍රයේ අරගෙන බැලුවොත් එම රස්සා 50,000ක් විතර තියෙනවා හැම සතියෙම.
ඒ රස්සාවල් වලට සුදුසුකම් නැහැ. ඉගෙනගෙන තියෙන්නේ වෙන මොනවා හරි. ඉගෙනගෙන තිබුණත් වැඩන්න ඉංග්‍රීසි භාෂාව දන්නේ. අද පෞද්ගලික අංශේ ඉංග්‍රීසි නැත්තම් ඒ උදවියට රස්සාවක් ගැනීම හරි අමාරුයි. සම මේ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. අවසානයේ මහා දුක්ඛන්දරාවක් ඉඳලා මහා බලාපොරොත්තු තියාගෙන එන ඉඳලා එන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ජීවිතය කොතනින්ද කෙලවර වෙන්නේ? කෙලවර වෙන්නේ මහ ඛේදවාචකයකින්. තමන්ගේ ජීවිතයේ වටිනාම කාලේ විනාශ කරගෙන විශ්වවිද්‍යාලයේ අවුරුදු 3 එක අවුරුදු 5ක් 7ක් කරගෙන ඒ කාල සීමාවෙත් ඉගෙන ගන්නව නෙවෙයි වෙනත් වෙනත් විකාර වැඩ කරලා අන්තිමට රස්සාවක් ගන්න උද්ඝෝෂණ කරලා කෑ ගහලා අවුරුදු ගාණක් කාලේ නාස්ති කරලා මේ ගන්න රස්සාවෙන් ජීවිතේ සරු කරගන්න සාර්ථක ජීවිතයක් ගත කරගන්න මේ මිනිස්සුන්ට වාතාවරණයක් ගොඩනගන්නේ නැහැ. එහෙමනම් මේ විශ්වවිද්‍යාල ක්‍රමය සාර්ථකද? මේ විශ්වවිද්‍යාල ක්‍රමය මේ යන ක්‍රමයට අසාර්ථකයි. අපි කියන්නේ නැහැ මේ සයිටම් එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඒක උදාහරණයක් විතරයි. හැබැයි ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි තියෙන ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි එකේ අඩුපාඩු තියෙනවානේ. ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහනේ. ඒවට උද්ඝෝෂණය කරන්නේ නැහනේ. පෙළපාලි යන්නේ නැහනේ. අපේ ෆැකල්ටි එකට අරක දියව් මේක දියව් කියලා යන්නේ නැහනේ. ඒකත් යන්න දෙපයි. දැන් ඒව කරන්නේ නැති අය අරක විතරක් අඩුපාඩුව ගැන කතා කරලා රටේ මහා විනාශයක් කරනවා. දැන් මේකේ පුදුමදාගත කතාව තමයි දැන් මේ විශ්වවිද්‍යාලයට අවසර දුන්නේ පහුගිය ආණ්ඩුව. පහුගිය ආණ්ඩුවට නායකත්ව දුන්නේ හිටපු අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාගේ කාලේ තමයි මේක අවුරුදු 4ක් යනකම් ඇදගෙන ගියේ. දැන් අද එතුමා කියනවා අපි මේකට විරුද්ධයි කියලා. මේක කොහොම hina වෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතුමාගේ ඉල්ලින් වලට ලයිස්තු වලට ශිෂ්‍යත්වයක් දුන්නා. නොමිලේගෙන ගන්න එතුමාගේ පාක්ෂිකයන්ට ගෝලෙයින්ට නොමිලේගෙන ගන්න ශිෂ්‍යත්වයක් දුන්නා. දීලා බලපත්‍ර දීලා නීතිගත කරලා අවසර දීලා අවුරුදු 5ක් 6ක් විතර ගියාට පස්සේ දැන් කියනවා අපි තොකට විරුද්ධයි කියලා. මේ මුලදී අධිකරණයේ කිව්වා මේක නීත්‍යානුකූලයි මේක ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට එතුමා කිව්වා නෑ මේක හරි අධිකරණ තීන්දුව අනුව කටයුතු කරන්න කියලා. දැන් රටේ දේශපාලන වාතාවරණය තුළ වාසියක් ගන්න පුළුවන් මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන ක්‍රමය තුළ වාසි ගැනීමේ ක්‍රම හොයන උදවිය අද මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය උඩු යටි කුරුල් කරලා කතා කරන තත්වයකට පත් වෙලා තියෙනවා. මේක මහ ඛේදවාචකයක් ගරු කතානායකතුමනි. දැන් අපි මේක මෙතනින් නෙමෙයි මේ විශ්වවිද්‍යාලෙන් නෙමෙයි පටන් අරන් තියෙන්නේ. මේක පටන් අරන් තියෙන්නේ මොන්ටිසෝරියේ. අද අපේ රටේ තියෙන්නේ මොංගල් අධ්‍යාපන ක්‍රමයක්. මම මේ කියන්නේ උගන්නන අයව සිලබස්වත් නෙවෙයි. ක්‍රමය. මේ ජරා ජීර්ණ ක්‍රමය අවුරුදු 30ක් 30 35ක් 30 ගොඩ නැගිච්ච ක්‍රමය. අද මොකද වෙලා තියෙන්නේ? අද ඉස්කෝල අපි දෙකට බෙදලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරනවා හැමදාම ශ්‍රේෂ්ඨාධිකරණ. 12 වෙනි වගන්තිය අනුව සම අයිතිය අසමානව සලකන්න බෑ. අපි මොකද කරලා තියෙන්නේ? අද අධ්‍යාපනයේ තියෙනවා මහ විකෘතියක්. එකක් ජාතික අධ්‍යාපනයේ අනිත් එක පළාත් සභා අධ්‍යාපනයේ. ඒක ජාතික කිව්වනම් අනිත් එකට විජාතිකවත් කියන්න එපා. එහෙම කියන්නෙත් නෑ. එකක් ජාතික අනිත් එක පළාත් සභා. මේ ජාතික පාසල් වලට ලොකෝට සලකනවා. මේ පළාත් ඉස්කෝල වලට කවුරුත් වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ සමහර පළාත් සභාවල අධ්‍යාපන ඇමතිවරු උනන්දු වෙලා යම් ඉස්කෝලයක් දෙකක් හොඳට දියුණු කරගන්නවා. දියුණු කරපු ගමන් මහා ආණ්ඩුවේ ඇමති අධ්‍යාපන ඇමතිතුමා ඒක ගැස කරගන්නවා. ඒක ජාතික පාසලක් කරනවා. ඒක නිසා දැන් පළාත් සභාවල් පාසල් දියුණු කරන්නේ නැහැ. දැන් මෙතන මේ තියෙන විකෘතිය. දැන් දෙමව්පිය මේ රටේ හිතාගෙන ඉන්නවා මේ ජාතික පාසලකට ගියොත් විතරයි ඉගෙන ගන්න පුළුවන් විභාගෙ හොඳට පාස් වෙන්න පුළුවන් කියලා. ඒක මහ මිත්‍යාවක්. මගේ දරුවොත් ඉගෙන ගත්තේ රෝයල් එකේ විසාක එකේ තමයි. හැබැයි මම දන්නා මගේ දරුවෝ පාස් වුණේ රෝයල් විසාක නිසා නෙවෙයි. ඒ දරුවෝ පාස් වුණේ ටියුෂන් ගිය නිසා. ඇත්ත කතාව ඒක. නමට ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලකට දාන දෙමව්පියෝ එදා ඉඳලා වියදම් කරන්නේ ටියුෂන් වලට. ඒ ළමයි ටියුෂන් ගිහිල්ලා විභාගේ හොඳට පාස් වුණාම මෙන්න ඉස්කෝලේ ජනප්‍රියභාවය බොහොම වේගෙන් ඉහළ යනවා. දැන් ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. අද අපි මහ බරපතල නාගරීකරණයකට ඇවිල්ලා තියෙනවා. මේ නාගරීකරණය තුළ මතුවෙච්ච ප්‍රශ්න බොහෝමයයි. මේක එකක් දෙකක් නෙමෙයි. අද නිවාස ප්‍රශ්නයක් තියෙනවා මේ නාගරීකරණ ප්‍රශ්න නිසා. අද ඩෙංගු ප්‍රශ්නයක් තියෙනවා මේ නාගරීකරණය නිසා. අද මිනිස්සු ලෙඩ වෙනවා මේ නාගරීකරණය නිසා. අද මේ තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනය දෙන්න ඕන නිසා හැම දෙමව්පියෙක්ම දෙමව්පියන්ට බනින්න බෑ. හැම දෙමව්පියෙක්ම වලනවා තමන්ගේ දරුවා දාන්න පුළුවන් හොඳ ඉස්කෝලෙට දාන්න. සමහර වෙලාවට තමන්ගේ වැටුප රුපියල් 30,000 වෙන්න පුළුවන් 40,000 වෙන්න පුළුවන්. කොහොම හරි කාට හරි අල්ලසක් දීලා හරි කොහොම හරි දරුවා දාගන්න තමයි බලන්නේ. ඒක තමයි ඇත්ත කතාව. දරුවා ඉපදෙන දවස් ඉඳලා දෙමව්පියන්ට මේ රටේ පුරුදු කරලා තියෙනවා හොරකම වංචාව. දරුවා ඉපදෙනකොටම ඇඩ්‍රස් එකක් හොයනවා. දරුවා බඩේ ඉන්න කාලේ තමයි ඒක හොයන්නේ. කාගේ හරි එක්ක කුලියක් දීලා එහෙම නැත්නම් ගතමනාවක් දීලා උපන්න දහතිකේ ඉඳලා රෙජිස්ටර් කරන්නේ අර ජනප්‍රියයි කියන පාසලකට ගිට්ටු තැනක. එදා ඉඳලා ඔක්කොම හොර ලේඛන හදනවා. බැංකු පොත් හදනවා. තව තව මොන හරි තියෙනවා නම් ඔක්කොම ලිපි ලේඛන හදනවා ඒ ලිපිනේට. මේ විදුහල්පතිලා මේ අධ්‍යාපන අධ්‍යක්ෂකලා දන්නවා මේ බොරු ලේඛන කියලා. මේක නොදන්න කිසි කෙනෙක් නැහැ. මේ කට්ටිය ඉන්ටර්වයුව කරලා සම්මුඛ පරීක්ෂණය කරලා තීරුවට මේ හැම එක්කෙනෙක්ගේම හදවත දන්නවා මේ බොරු ඉල්ලුමක් කියලා. ඇයි මේ රට මේ තත්ත්වයට තල්ලු කරලා තියෙන්නේ? මේ අධ්‍යාපනයේ තියෙන මොංගල්කම නිසා, විකෘතිය නිසා. දැන් ඒකේ අතුරු ප්‍රතිඵල මොනවද? ළමයාට අවුම ඉස්කෝලේට දාපුවම දෙමව්පියෝ බලනවා මේ 30,000-40,000 ගන්න මනුස්සයත් අඩු ගානේ ගියක් බැරි නම් ඇනෙක්ස් එකක් හරි කුලියට අරගෙන එනවා නගරෙට. ඒ ආපු දවස් ඉඳලා ඒව ඉඩ පහසුකම් නැහැ. ඊළඟට එතන ඩෙංගු මදුරුව බෝ වෙනවා. ඒ දෙමව්පියන්ට හරියට ජීවත් වෙන්න හුස්ම ගන්න නිදහස තියෙන පරිසරයක් ගොඩනැගිල්ලක් එතන නැහැ. ඊළඟට මේ මිනිස්සු ලෙඩ වෙනවා. අකාලේ ලෙඩ වෙනවා. ඊට පස්සේ ගන්න තුට්ටු දෙක මැදි බේත්වලට. සමහරලාට මේ ගේන හොඳට ගන්නන්න එන දරුවා නගරේ ඉන්න කුඩුකාරයෙක් එක්ක මාට්ටු වෙලා, කුඩුකාරයට එකතු වෙලා දරුවා කුඩුකාරයෙක් වෙලා සමහර වෙලාවට ඒ පවුල් එතනින් විනාසයි. ඇයි එහෙම වෙන්නේ? මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන වැරැද්ද නිසා. ගුරුවරුන්ගේ ඉගැන්වීම ගැන එහෙම නෙවෙයි, පාඨමාලා ගැන නෙවෙයි මම කියන්නේ. මේ ක්‍රමවේදයේ තියෙන මහා විකෘතියක්. මේ විකෘතිය නිවැරදි කරගත්තේ නැත්නම් අද ඒව ගැන කතා කරන්නේ නැහැ. හරිනම් ඒවටයි උද්ඝෝෂණය කරන්න ඕනේ. ඒවට තමයි පෙළපාලියන්න ඕනේ. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සමාන අයිතිවාසිකම් දීලා තියෙද්දි දරුවන්ට කොහොමද අද මේ සැලකෙන්නේ? ජාතික පාසල් ටිකෙන් ඔක්කොම පාසුකම් තියෙනවා, ගමේ පාසල් ටිකෙන් මොකක්වත් නැහැ. මේකට වෙන විකල්පයක් නැහැ. මේකට තියෙන එකම විකල්පය තමයි ආචාර්ය CWW කන්නංගර මැතිතුමා මේ රටට හඳුන්වලා දුන්නේ. මේ ලෝකේ ඉන්න කිසිම ජගතෙකුට, වියතෙකුට ඊට වැඩිය හොඳ විකල්පයක් හොයන්න බෑ. මේ පාසලක්, මධ්‍ය පාසලක් ඇති කරලා මේ පාසල වටේ පාසල් පහක් හයක් ප්‍රාථමික හදලා ඒ ප්‍රාථමික වලින් ඉගෙන ගන්න ළමයින්ට අනිවාර්යෙන් මේ මධ්‍ය පාසලේ අධ්‍යාපනය දෙන්න ඕන. හැම පාසලකම තියෙන පහසුකම් සමාන වෙන්න ඕන. සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන් ප්‍රායෝගිකව. නමුත් සමාන පහසුකම් දෙන්න ඕන. අද මොකද වෙලා තියෙන්නේ? අද පාසල් තුලින් මේ රටේ යන්නේ වැඩවසම් ක්‍රමයට. අද මේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ බමුණු කුලයක්. අපි මේක 2008 වසරේ එක වසරට ශිෂ්‍යන් බඳවා ගැනීමේ චක්‍රලේඛනයේ හබේට ලක් කරලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ චක්‍රලේඛනයේ සම්පූර්ණයෙන්ම අවලංගු කරගත්තා. මේ තියෙන අසමානකම් නිසා. දැන් ඒ වෙනුවට හොඳ ක්‍රමවේද යෝජනා වුණා. මොකක්ද අන්තිමට වුණේ? හොඳ ක්‍රමවේද ඔක්කොම කුණු කූඩේට ගියා. දැන් ඇයි හේතුව? අද සමහර මේ ජනප්‍රිය පාසල්වල ඉන්නවා බොහොම බලගත්ු මේ ආදි ශිෂ්‍ය සංඝම්. දැන් ඒ ආදි ශිෂ්‍ය සංඝම් හිතනවා මම ඉගෙන ගත්තේ රෝයල් එකේ නම් මගේ දරුවන් රෝයල් එකට යන්න ඕන. වෙන කාටවත් යන්න බෑ ඒක. විසාක එක ගත්තත් එහෙමයි. මේ තියෙන වැඩවසම් ක්‍රමේ අධ්‍යාපනයේ තියෙන්නේ අද. මේක තුල ක්‍රියාත්මක වෙන්නේ බමුණු කුලයක්. මේක කඩන්න කාටවත් ශක්තියක් ලැබුණේ නැහැ මෙච්චර කල්. මේ ක්‍රමේ වෙනස් කරලා කන්නංගර ප්‍රතිපත්තියට අපි අවුරුදු 40කට පස්සේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඔබතුමාට හැකියාව ලැබුණා වගේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය මේ රටට හඳුන්වලා දෙන්න. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා අපි කවුරුත් අද මෙතන ඉන්නේ එතුමාට පින් සිද්ධ වෙන්නේ. ආචාර්ය CWW කන්නංගර මැතිතුමා එතුමා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරා. එතුමට විරුද්ධව විතර මේ රටේ දේශපාලන බලවේග ක්‍රියාත්මක වුණේ නැහැ කාටවත් විරුද්ධව. එතුමාගේ මැතිවරණයේ මතුකම ආසනයේ තරම් දූෂිත මැතිවරණයක් මේ රටේ තියලා නැහැ. එතුමා පරාජය කරන්න ඒ තරම් බලවේග මේ රටේ ක්‍රියාත්මක වුණා. එහෙම කරලා ජීවිත පරිත්‍යාගයෙන් තමයි එතුමා මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය අපිට හඳුන්වලා දුන්නේ. අද හුඟක් අයට ඒ අධ්‍යාපන ක්‍රමය අමතක වෙලා. අපි ඒකෙන් ඈත් වෙලා. ඒ ඈත්වීමේ ප්‍රතිඵලය නිසා තමයි අද මේ අධ්‍යාපනයේ විකෘතිය අද ඇති වෙලා තියෙන්නේ. නිසා මේක අපේ ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තුමනි, මේක විශ්වවිද්‍යාලයෙන් නෙමෙයි මේ වෙනස කරෙන්න ඕනේ. උඩ ඉඳලා පල්ලෙහාට මේක කරන්න බෑ කවදාවත්. මේ වෙනස කරන්න ඕන පල්ලෙහා ඉඳලා උඩට. මේක ඉස්කෝලේ පළවෙනි පන්ති ඉඳලා කරන්න ඕන වෙනසක්. මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම මේ ප්‍රතිසංස්කරණය අද ඌවමනා වෙලා තියෙනවා. එහෙම අපි ඒක හරියට හඳුනගෙන නිවැරදි වැඩපිළිවෙලකට ගියේ නැත්නම් මහා විනාශකින් තමයි මේ රට අවසාන වෙන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම අද දින මේ ඖෂධ ප්‍රතිපත්තිය ගැනත් ක්‍රියාත්මක කරලා ජනතාවට මේ වගේ සහන සලසා දීමට අපේ රජයත් ඒ වගේම ගරු සෞඛ්‍ය ඇමතිතුමාත් මේ ඒ කටයුතු සම්බන්ධව අපේ ප්‍රසාදය අපේ සතුට පළ කරමින් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න වගේම අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න මේ පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා ભેදයකින් තොරව සියලුම මන්ත්‍රීවරුන්ට වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒ සඳහා එකතු වෙලා සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳා ගැනීම යෝග්‍යයි කියන පණිවිඩය ලබා දෙමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි.